අපි දැන් උදෑසන කාලයේදී මෙනෙහි කළ යුතු දේ හා මෙනෙහි නොකළ යුතු දේ මොනවද කියලා අපි සොයමින් විමසමින් සිටියා. මෙනෙහි නොකළ යුතු දේ අමනසිකරණීය ධම්මේ පජානාති. මෙනෙහි නොකළ යුතු දේ පිළිබඳව නම් අපට යම් දැනුමක්, යම් තරමකින් හෝ අනුමාන හෝ දැනුමක් නැතුවා නොවේ. එහෙත් තාම මනසිකරණීය ධම්මේ පජානාති. මෙනෙහි කළ යුතු ධර්මය මොනවද කියන කාරණාව තාම බොහෝ දෙනෙකුට අපැහැදිලි ඇති. අපි මේ එකිනෙකාගෙන් වෙන වෙන ඇහුවොත් ඒවට ලැබෙන උත්තර වෙන වෙනම වෙනවා, වෙනස් වෙනවා, එකිනෙකට වෙනස් වෙනවා. දැන් අපිට එහෙම වෙන්න බෑ. හරිනම් එකම ක්‍රමයක්, එකම පිළිවෙලක්, එකම පිළිවෙතක් වෙන්න ඕන ඒ මෙනෙහි කළ යුතු ධර්මයෝ. ඒ යෝනිසෝ මනසිකාරයේ එකක්ම වෙන්න ඕන. ඒ කායනෝ එකක්ම වෙන්න ඕන. අපි එක එක කෙනාට එක එක ගැන එක එක විදිය උත්තර සපයන්න බෑ. සැබෑ ලෙස දර්ශනයට පැමිණුණා නම්, පැමිණෙනවා නම්, එබඳු කෙනාට තියෙන්නට ඕන ඒකම දැක්ම. සුපටිපන්නෝ කියලා කියන්නේ එතකොට මනාව පිළිපන්. මනාව පිළිපන්. මනාව පිළිපන්නේ කියලා කියනකොට රූපේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ. වේදනාය නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ. සංඥාය සංඛාරේ විඥානං නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නං. එහෙම නැත්නම් ඇසේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නං. කනනාසය ආදී ආයතනයන්හි නිබ්බිදාව කියලා කියන්නේ කලකිරීම පිණිස, විරාගය කියන්නේ නොඇලීම පිණිස, නිරෝධය නිවීම පිණිස පිළිපන්නේ නම් සුපටිපන්නෝ හොත. උහුට කියනවා සුපටිපන්නයි කියලා. මනාව පිළිපන්න කෙනෙක් වෙනවා. එතකොට මනාව පිළිපන්න කෙනෙක් වෙන්න නම් සුපටිපන්න වූ ප්‍රතිපදාවට පැමිණි කෙනෙක් වෙන්න නම් මෙනෙහි කළ යුතු දේ, මෙනෙහි නොකළ යුතු දේ වගේම මෙනෙහි කළ යුතු දේද වඩ වඩා නිවැරදි වෙන්න ඕන. මොනව හරි මෙනෙහි කළා හරියන්නේ නැහැ. කොහොම හරි ඒක යටපත් කළා හරියන්නේ නැහැ. ඒ මානසිකාරය තුල යෙදෙන්න ඕන සතර නුවණක්. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. මේ සතර දැනුම සතර නුවණ ඒ මානසිකාර්යය තුල යෙදෙන්න ඕන. අන්න එහෙම යෙදෙන මානසිකාර්යයක් ලැබෙනවා නම් ඒකට දර්ශනය කියලා කිව්වට කමක් නැහැ. ඒකට මාර්ගයේ ප්‍රතිපදාව කිව්වට කමක් නැහැ. එහෙම නැත්නම් එහෙම නොලැබෙනවා නම් අපි තවදුරටත් හොයන්න විමසන්න වෙනවා. එතකොට කුමක්ද ඒ මානසිකාර්යය? දැන් අපි කිව්වා පියදාස කියන දැනගැනීමකට ආවෝ. ඈට භෞතිකම රූපයෙන්ම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඡායා රූපයක් කුමක් හෝ ගැටිලා පියදාස කියන දැනගැනීමෙන් නම් අවසන් වුණේ. ඒ කියන්නේ අපි අතීතයේ ඇසුරු කළ ඇසුරක් ආශ්‍රයයක් උපන්න කියලා අපි දැන් දැනගත්තා, ඉගෙන ගත්තා. ඒ අනුව ධන්න වෙනෙහි කරන්න ගියොත් ඒ භාවිතාවට ගෙනෙන්නේ අයෝනිසෝ මනසිකාරයම බව, ඒ තුළ නූපන් ආශ්‍රව උපදින බවත් උපන් ආශ්‍රව වැඩෙන බවත් පැහැදිලි කොට ගත්තා. අපට ඉතුරු වෙලා තිබුණේ ඒ දැනගැනීම නැති වෙන විදිහට බලන්නේ කොහොමද කියලා. නැති වෙන විදිහට බලන්න පුළුවන් වෙන්නේ ඒක ඇතුළු නැති දන්න කෙනාමයි. පියදාස කියන දැනගැනීම ඇති උනේ කොහොමද කියලා ඇති වෙච්ච හැටි දන්න කෙනාමයි නැති වෙච්ච හැටි දැනගන්න. උදය ඥානයේ ඇති කෙනාමයි වය ඥානයේ දකින. උදේ වේ දකින කෙනාමයි මේ ආත්ම දෘෂ්ටියෙන් විචිකිච්ඡාවෙන් දිඨාසයෙන් මිදෙන්නේ. එතකොට දැන් අපිට ඉස්සෙල්ලා ඡායා රූපය අතට අරගත්තාම ඒ රූපයේ ගැටුමේ ඇහැට. ඇහැට ගැටීම නිසා චක්කු විඥානයක් ඉපදෙලා ඇහත් රූපය චක්කු විඥානයක් ඇති තැන දැකීම බව අපි කලින් පෙර ඇසූ ධර්මයේ තුල මේ අත්ව අහලක් තියෙනවා ඉගෙන ගන්න. දැන් ඇසත් රූපයත් චක්කු විඥානයත් එකතු වුණාම ඇති උනේ දැකීම. දැකීම. දැකීම කියලා කියන්නේ මොකක්ද කියන එක අනුමාන තරණකින් හෝ හඳුනාගෙන තියෙන්නට ඕන පෙර ඇසු ධර්මයේ හොඳට ඇහුවනම්. දැකීම ඇසත් රූපයක් චක්කු විඥානයක් ඇති කල දැකීම. දැකීම කියලා කියන්නේ මොන වගේ කාරණාවක්? අපි ඒක අතීතයේදී කියලා දීලා තියෙනවා. කණ්ණාඩියක් රූපයක් ආලෝකයක් ඇති තැන ප්‍රතිබිම්බයක් හටගන්නවා. ප්‍රතිබිම්බයක් හටගන්නවා. ප්‍රතිබිම්බය දැන් කණ්ණාඩියක් නෙවෙයි ආලෝකයක් නෙවෙයි කන්නාඩි ඉදිරියේ තියෙන භෞතික රූපයක් නොවේ. මේ හේතු තුනම නෙවෙයි අපි කන්නාඩියේ දකින ප්‍රතිබිම්බය. හැබැයි මේ හේතු නැතිව ප්‍රතිබිම්බයක් හම්බ වෙන්නේ නැහැ. දැන් අපි යමක් හිතනවා නම්, මෙනෙහි කරනවා නම්, සිහි කරනවා නම් ලෝභ සහගතව හෝ ද්වේෂ සහගතව, සුභ සහගතව හෝ අසුභ සහගතව යමක් මෙනෙහි කළා නම්, මෙනෙහි කරනවා නම් කණ්ණාඩිය ළඟදී අපි කුමක් දිහා බලාගෙනද සුභ වශයෙන් හෝ අසුභ වශයෙන් මෙනෙහි කරලා තියෙන්නේ? ලෝභ සහගතව හෝ ද්වේෂ සහගතව සිහි කරලා තියෙන යමක් මනාප අමනාපය උපදවාගෙන තියෙන්නේ කොතනද? කුමක් දිහා බලාගෙනද? මමමයි මගේමයි මාවමයි කියලා දැක්කනා. මගේ මූණ ලස්සනයි කියන අදහස උපන්නනා. මේ රූපයේ මේ මූණ හරි අවලස්සනයි දැන් කියලා හිතුණනා. ඒ අදහස ඒ සිතුවිලි උපන්නේම කුමක් දිහා බලාගෙනද? ප්‍රතිබිම්බේ දිහා බලාගෙන. ප්‍රතිබිම්බේ දිහා බලාගෙනමයි එහෙම සිතුවිලි පහළ වෙන්නේ. සමහර වෙලාවට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රතිබිම්බය ළඟට ගියාම අනේ මේ මූණ ඉස්සර නම් කොච්චර ලස්සනද. දැන් මෙහෙම වුණාට අතීතය පිළිබඳව සිහි වෙන්න පුළුවන්. අතීතයේ තිබිච්ච ලස්සන පිළිබඳව දැන් මතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්සර නම් මේ මූණ හරි කළුයි දුරු වර්ණයි දැන් නම් ටිකක් හොඳයි කියලා එහෙම හිතෙන්න පුළුවන්. දැන් මේ මොන යම් විදියකින් හෝ හිතන බවක් තියෙන්නේ හිතන්න ආසන්න කාරණාව වෙලා තියෙන්නේ කණ්ණාඩියවත් කණ්ණාඩිය ඉදිරියේ තියෙන රූපේවත් ආලෝකේවත් නොවේයි. ඒ හේතු ඇතිදැන හටගත්ත ප්‍රතිබිම්බේම. හැබැයි ප්‍රතිබිම්බය දිහා එහෙම බලන්නේ ප්‍රතිබිම්බයයි කියලා හිතාගෙන දැනගෙන නම් නෙමෙයි. මේ පෙනෙන රූපය මමමයි මගේමයි මාවමයි කියන අදහසක් උපදවන. එතකොට දැන් බලන්න මමමයි මගේමයි කියනකොට ඒ පුද්ගල භාවයනේ, ආත්ම භාවයනේ. සත්වයේක පුද්ගලයේක කියන අදහස හැඟීම ඉපදිලා තියෙන්නේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන. අරමුණ වෙලා තියෙන්නේ එතකොට ප්‍රතිබිම්බය. දැන් ප්‍රතිබිම්බය හටගත්තේ කොහොමද? කණ්ණාඩියත් රූපයත් ආලෝකයක් කියන හේතු ඇතිද? මෙන්න මේ ධර්මතාවයම අපට හැම මොහොතකම සිද්ධ වෙනවා සලායතනයත් එක්කම. හැම ආයතනයක් එක්කම එසත් රූපයත් චක්කු විඥානයත් උපදිනකොටම ඔන්න ඔය වගේම සටහනක් හිතට ලැබෙනවා. හිතන්න අරමුණක් ලැබෙනවා. යං සංජානාති තං විතක්කේති කියන. හිතන්න යම් අරමුණක් ලැබෙනවා. හිතන දෙයමයි දැනගන්නේ. යං විජානාති තං විතක්කේති කියලා කියන. හඳුනන දෙයට කල්පනා කරනවා, කල්පනා කළ දෙයම දැනගන්නවා. දැන් එසත් රූපයන් චක්ක විඥානයක් කියන තුනට පුළුවන්කම තියෙන්නේ යම් නිමිත්තක් සටහනක් දෙකුවත් සංඥාවක් අනුරුවක් හදන්න පුළුවන්. අනුරුවක් හදන්න පුළුවන්. දැන් කණ්ණාඩියත් රූපයත් ආලෝකයත් නිසා උනේ අනුරුවක් හැදුණා. ප්‍රතිබිම්බයක් හැදුණා. ඊට වැඩි යමක් කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට ඒ හටගත් ප්‍රතිබිම්බය ඇසුරු කරගෙන අරමුණු කරගෙන මොනවා හරි යමක් සුභ වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ හිතනවා නම් ඒක වෙනම ක්‍රියාවලියක්. එතකොට ඒ අරමුණ සිතින්ගෙන මනෝමයෙන්ගෙන හිතනවා කියන කර්ම ක්ලේශ අවස්ථාවට යන්න පුළුවන් නුවණැති කෙනාට වළක්වන්නත් පුළුවන්. දැන් සිතින් සිතන අරමුණ අර භෞතික රූපේ නම් නෙවෙයි, ප්‍රතිබිම්බය හා සමානයි. ඔන්න සම්පටිඤ්ඤණ සම්තේරණ වත්තපන ජවන කියලා චිත්ත වීතිවල අවස්ථාවක් තියෙනවා. එහෙත් රූපය චක්කු විඥානයත් ඉපදිලා වහ නිරුද්ධ වෙයි. හැබැයි නිරුද්ධ වෙන්නේ හිතට නිමිත්තක් සටහනක් හදලා තියෙනවා. මෙන්න මේ නිමිත්ත සටහන අර ප්‍රතිබිම්බය. ඒ ප්‍රතිබිම්බය ආරමුණු කරගන්නවා සිතේ. බාරගන්නේ ඒ ප්‍රතිබිම්බය. ප්‍රතිබිම්බය බාරගෙන ඒ අනුව තමයි සම්තිරණ උත්තපන අයෝනිසෝ මනසකාරය යෙදුනොත් කර්ම ක්ලේශ අවස්ථා, යෝනිසෝ මනසකාරය යෙදුනොත් කර්ම ක්ලේශ වලට පත් නොවි උපන් ධර්මිය නිරෝධයේ දකමින් නිරුද්ධ වෙනවා. මෙන්න මේ ටික ටිකක් සියුම් බොහොම ප්‍රවේශමෙන් හඳුන ගන්නට ඕන. ඒකට තමයි මම උදේ අර නිදර්ශනයක් පෙන්වුවේ මදුරුවේ කන වෙලාව. මදුරුවේ කනවා. ඒ ස්පර්ශයත් එක්කම හිතට මෙවැනි සටහනක් නිමිත්තක් තියෙනවා. මෙන්න මෙතන තමයි කන්නේ කියන සලකුණක් පේනවා හිතට. දෙවෙනි වාරයේදී අර ස්පර්ශය දැන් නොදෙනුණත් මෙන්න මෙතනදී අපි මනෝමයෙන් බාරගත් අවස්ථාවේදී මදුරුවා කන බවමයි මනසකාරයේ වෙන්නේ. එතකොට පටිඝ සම්පස්සේදී දුක්ඛ සහගතවයි දැනෙන්නේ. මනෝ සම්පස්සේදී අධිවචන සම්පස්සේදී දුක්ඛ සහගත දැන ගැනීමක්මයි. මදුරුවේ කන බවමයි දැනගන්නේ. එනිසාම පටිඝ සම්පස්සෙන් අධිවචන සම්පස්සේට, අධිවචන සම්පස්සෙන් පටිඝ සම්පස්සේට නැවත නැවත ඒ ආයතනයෙන් ඇසුරු කරන්න වෙන බවක් තියෙනවා. ඒ වගේ අපි පුංචි නිදර්ශන කීපයක් තම තමන්ට ඒ දැනුම ඇති කරගන්න පුළුවන් විදිහෙන් අරගෙන බැලුවොත් හොඳයි. අපට කර්ම ක්ලේශ හටගන්නේ කොහොමද කියලා අපි දැන් මේ කියාපු කාරණා ටික සනාථ කරගන්න ඕන තමන්ගේ අත්දැකීම් වලින්. දැන් අපි කියනවා සත් රූපයත් චක්කු විඥානයත් ඇති වෙනකොට අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බය හට ගැනීම වෙනි අවස්ථාවක් වෙනවා. සත් රූපයත් චක්කු විඥානයත් ඇති වෙලා යනකොට ඒ හටගත්ත ස්වභාවයක් නැති වෙලා යනවා, නිරුද්ධ වෙනවා. හැබැයි චිත්ත වීතිය එතනින් අවසන් වෙන්නේ නැහැ. මනෝමයෙන් ඒ නිමිත්ත බාර ගන්නවා. එතකොට නිමිත්ත බාර ගන්නවා කියලා කියන්නේ අර හැට ගැනීම රූපේ බාර ගන්නවා නෙමෙයි. එහත් රූපයත් චක්කු විඥානයන් නිසා යම් සටහනක් ඇතිවනනේ අර කණ්ණාඩියේ වගේ. මෙන්න මේ අනුරුව තමයි බාරගන්නේ. මේ හා සමාන බාර ගැනීමක් වෙනවා. ඒ අනුවයි මනසකාරය පවත්තන්නේ මනෝමය අවස්ථාවේදී. දැන් එහත් රූපයන් චක්කු විඥානයත් ඉපද නිරුද්ධ වෙනකොට ඒ පෙනුණු ස්වභාවයේද ප්‍රතිබිම්බයේද ඉතුරුවක් නැතුවම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණා. හැබැයි මනෝමයෙන් බාරගත්ත දේ මනෝමයෙන් ගත්ත දෙයයි අපිව කර්ම ක්ලේශ දක්වා අරගෙන යන්නේ. දැන් අපි මෙන්න මේ පාඩම ඉගෙන ගත්තොත් එහෙත් රූපයක් චක්කු විඥානයක් ඇති වෙනකොට යම් දැකීමක් ඇති වුණා නම් එසත් රූපයක් චක්කු විඥානයක් නිරුද්ධ වෙනකොටම දැකීම නිරුද්ධයි නේද? මෙන්න මේ තීරණය එළඹ සිටින්න පුළුවන් වුණොත් අපට පුළුවන්කම තියෙනවා කර්ම ක්ලේශවලට එන අවස්ථාව නිරුද්ධ කරන්න. හැබැයි ඒක නොදැන නොදැක කළ යුත්තක් නෙවෙයි, ඒ තුළ විශාල නුවණ ඇතිව කළ යුත්තක් වෙනවා. කෙසේද? අපට යම් පැහැදිලි බවක් තියෙනවා මීට වඩා කන ශබ්දයක් සෝත විඥානයක් ඇති තැන ඇසි. කන ශබ්දයක් වෙන් වෙනකොටම ඇසීමද නිරුද්ධයි කියන එක අපට පැහැදිලි. දැන් අපි ඒ එහුණු දේ පිළිබඳව මොනවා හරි හිතන සීකරණ බවක් තියෙනවා නම් අපි ඒ හිතන සීකරණ අවස්ථාවේ ශබ්දය දැන් මේ ඇසීම දැන් සිද්ධ වෙන්නේ නැහැ. අපි සිහි කරන්නේ ඇසුණු දෙයක්. ඇසීමට ආවිල්ලා ඉවර වෙච්ච එක. කනත් ශබ්දය සෝත විඥානයත් නිසා ඇසීමක් වෙනවා. කනත් ශබ්දය සෝත විඥානයත් වෙන් වෙනකොට ඇසීමද නිරුද්ධ වෙනවා. දැන් අපි ඇහුණු ශබ්දය ගැන මොනවා හරි හිතනකොට ඒ අවස්ථාවේ කනක් ශබ්දයක් සෝත විඥානයක් ඇසීමක් නිරුද්ධ වෙලා නේද? අපි මෙරිච්ච දෙයක් ගැන නේද හිතන්නේ සිහි කරන්නේ? මෙන්න මේ අනුමාන දැනුම තමයි ඕන කරන්නේ ඉදිරියට යන්නේ. එසත් රූපයක් චක්කු විඥානයක් ඇතිකල දැකීමක් වෙනවා. එසත් රූපයක් චක්කු විඥානයක් නිරුද්ධ වෙනකොට දැකීම නිරුද්ධයි. දැන් දැකීම ගැන සිහි කරනකොට දැකීම නිරුද්ධ වෙලා අවසන් වෙලා නේද? එහෙනම් අපි මොකක් අරගෙනද දැකීම ඇසීම ගැන හිතන්නේ? මොනවා ගැනද හිතන්නේ? මොකක්ද නිමිත්ත වෙලා තියෙන්නේ, අරමුණ වෙලා තියෙන්නේ කියලා ඔබට පුළුවන්කම තියෙනවා නම් ඔබේ හිත දිහා බලලා මෙන්න මේ ධර්මතාවය හඳුනගන්න මම හරිම වාසනාවන්තෙක් භාග්‍යවන්තෙක් වෙනවා. සසර දුක් ගෙවා ගන්න පුළුවන් කෙනෙක් වෙනවා. නිසා මේක කෙනෙකුට කියලාම දෙන්න පුළුවන් කමක් නැහැ. තමන් තමන්ගේ නුවණ තුලින්ම පච්චත්තං වේදිතබ්බෝ තමන්ගේ නුවණින්ම දකින්න ඕන එක. අපි මේ කියන්නේ කියන්න පුළුවන් උපරිමයේ මේක ඇතුළත සිදුවෙන දෙයක් කොහොම කියන්නද? මේ නොයෙක් අතට හිත හිතා නොයෙක් අතට කල්පනා කර කර ගන්න පුළුවන් අවම ආසන්න තැනින් නිදර්ශන අරගෙන තමයි මේ ටික මේ කියන්නේ. නමුත් දැන් තමන් තේරුම් ගන්න ඕන මේ කියන තැන මොකක්ද? අපි තවත් උදාහරණයක් ගත්තොත් ඔබට දැන් ඇහෙනවා ගීතයක්. කනට ගැටිලා සෝත විඥාණයෙන් ඇසෙනවා. ඇසෙනකොටම ඊළඟට සිදුවෙන ධර්මතාවය තමයි ඔබට මතක් වෙනවා, සිහි වෙනවා මේ හඬ කාගේද කියලා. මේ ගායකයා කවුද? දැන් බලන්න කනට ශබ්දයේ ගැටිලා ඇසීමක් වුණා. ඊළඟ ස්නේහි ඔබ කුමක්ද කරන්නේ? මේ හඬ අහවලාගේ හඳුනගත්තා. නම ගම් ගීතයේ ඉතුරු පදවැල මේ ඔක්කොම ඔබට සිහි වෙන්න ගන්නවා. ඒ කාටත් පළපුරුදු අධ්‍යක්ෂින් මේවා නුවණින් බැලුවොත් මේවා තමයි ආශ්‍රවක්ෂය කරගන්න තියෙන දැනුම නුවණ උපදවා ගන්න තියෙන අධ්‍යක්ෂින්. දැන් ටිකක් මෙන්න මේ සිදුවීම දිහා බලන්න. අර අපි මේ කියන කරුණු ටිකක් එක්ක ගලපලා එහෙන්නේ ශබ්දය කනට ශබ්දයේ ගැටිලා විඤ්ඤාණයක් පහළ වෙලා ඇසීමක් තියෙනවා. ඇසීමක් විතරයි. දැන් අපි ඇහුණු දේ පිළිබඳව හිතනවා කියන කාරණාව වෙනමයි. ඒක කන ශබ්දයේ සෝත විඤ්ඤාණයෙන් කරන එකක් නෙවෙයි. ඒක මනෝමය ක්‍රියාවලිය. එතකොට දැන් බලන්න කනට ගැටුනේ ශබ්දය. කනට ගැටුනේ ශබ්දය අරමුණ වුණා. දැන් ඔබ මේ ගීතය හවලාගේ කියනකොට ඔබට රූප නිමිත්තක් ඇති සමහර වෙලාවට. ඒ ගායකයාගේ හැඩරුව පවා දැන් අරමුණු වෙලා තියෙන හිතට මැවිලා තියෙනවා. ධම්ම රූප කියන්නේ වටනේ. දැන් ගායකයාගේ හැඩරුව පවා මැවිලා. ඊළඟට ඒ ඇහුණු ගීතයේ ඉතුරු පදවැල දැන් ඔබට මතක් වෙනවා. සංගීතය, ඒ ස්වරය, රටාව, සමහර වෙලාවට ඒක අහපු තැන, කියපු තැන, නටපු තැන, මේවා ඔක්කොම දැන් හිතෙන්න ගන්නවා. දැන් මෙන්න මේ හිතනවා කියන කාරණාව මේ අවස්ථාව හනට අයිති එකක්ද? ශබ්දයට අයිති එකක්ද? සෝත විඥාණයට අයිති එකක්ද? සීමට අයිති එකක්ද? අයිති නේද? එහෙනම් ඔන්න ඔබට වැටහෙනවා මේ ආයතනයට ගැටෙනකොටම ඊට අනුරූපීව ඇතුළතින් අභ්‍යන්තරිකව තවත් ක්‍රියාවලිය මෙහි අතහැරෙනකොටම ආරම්භ වෙනවා. දැන් එතනදී අරමුණ වෙලා තියෙන්නේ, නිමිත්ත වෙලා තියෙන්නේ මොකක්ද? කනට ගැටුණු දේ නම් නෙමෙයි. එහෙනම් දැන් සිතින් හිතාගත්ත, සිතින්ම උපදවාගත්ත දෙයක් ඇසුරු කරගෙන නේද අපි ලෝභ සහගත හෝ ද්වේෂ සහගත භවකට යන්නේ? දැන් මෙන්න මෙතන ඔබට මනසකරණීය ධම්මේ පජානාති. මෙන්න මේ ටික මෙනෙහි කරන්න පුළුවන් නම් ඔබ එතකොට තවදුරටත් දැනගන්න අමනසකරණීය ධම්මේ පජානාති. එහෙනම් කන ශබ්දයත් සෝත විඥානයත් නිරුද්ධයි. දැන් ඊළඟට පටන් අරගෙන තියෙන වෙනම ක්‍රියාවක්, මනෝමය ක්‍රියාවලියක් තියෙනවා. මේකට අතන සම්බන්ධයක් තියෙනවද? දැන් කන සම්බන්ධෙකුත් නේ, ශබ්දයේ මෙතන සම්බන්ධෙකුත් නේ, සෝත විඥානයේ සම්බන්ධෙකුත් නේ, ඇසීම සම්බන්ධෙකුත් නේ. ඒවා නිරුද්ධ වෙලා දැන් කනත්, ශබ්දයත්, සෝත විඥානයත්, ඇසීම නිරුද්ධයි. දැන් අර මොන වෙලාවල් තියෙන හිතේම උපදවාගත්ත නිමිත්ත. එහෙනම් අපි පටන් ගත්තේ කොතනද? පටන් ගත්ත තැනද මෙරිලා ඉපිද නිරුද්ධ වෙලා, උපජ්ජිත්වා නිරුද්ධ. දැන් එහෙනම් මේ තියෙන්නේ සිතින්ම හදාගත්ත සිතින්ම උපදවාගත්ත දෙයක් නේද? එහෙනම් මෙන්න මේකට ආශ්‍රව කියලා කිව්වත් හරි. මෙන්න මේක පෙනෙනවා නම් හඳුනනවා නම් ඔබට පුළුවන් ඉතං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝ. මේ හටගත්තේ මොකද්ද? දුකයි හටගත්තේ. ඇයි දුකයි කියලා කියන්නේ? ඔන්න මෙතනදී අපට පුළුවන්කම තියෙනවා හරියට හඳුනාගත්තොත් මේ දුකයි මේ සමුදයයි මේ නිරෝධයයි මේ මාර්ගයයි කියන සතර නුවණම එකතැන උපදවා ගන්න පහළ කර ගන්න. දැන් කනත් ශබ්දයක් සෝත විඥානයක් සෝත සම්පස්සයක් වේදනා සංඥා චේතනා ස්කන්ධ ටිකක් පහළ වුණා. දැන් එතන ඒ පහළවීම ස්කන්ධ ටිකේ පහළවීම කියන්නේ මොකක්ද? දුකේ පහළ. දුකේ පහළ. දැන් අපි ඒ ටික දුකයි කියලා ගත්තොත් ඊළඟට අපි හොයන්න ඕන සමුදය මොකක්ද? සමුදය කියන්නේ අපි කියලා තිනවා තෘෂ්ණා දෘෂ්ටි මාන. මම මගේ මගේ ආත්මය. තණ්හාවනේ. එතකොට සත්ව පුද්ගල ආත්ම වශයෙන් යමක් දකිනවා නම් හමු වෙනවා නම් එහෙම තමයි අපි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගත්තා කියලා කියන්නේ දුක්ඛ සමුදය හටගත්තා. දැන් කනස් ශබ්දය සෝත විඥානය ඒ ස්කන්ධ ටික හටගත්ත තැන අපි සිහි කරගෙන මතක් කරගෙන මතු කරගෙන තියෙන්නේ මොකද්ද? දැන් උද්ගලයක් පිළිබඳව නේද? ගායකයෙක් පිළිබඳව, ගායිකාවක් පිළිබඳව. දැන් අපි තෘෂ්ණාවෙන් දෘෂ්තියෙන් මානෙයි යුක්ත නැද්ද? එතන තණ්හාවෙන් අරගෙන නැද්ද කෙනෙක්ව? මේ යාමයි මේ ගායකයාමයි ගායිකාවමයි කියන හැඟීම එතන නැද්ද? එහෙනම් ඒ කියන්නේ ඒකට කියන්න ඕන දුක්ඛ සමුදයයි. දැන් දුකයි දුක්ඛ සමුදයයි හම්බ වෙනවා. දැන් ඉස්සෙල්ලා පහළ වෙච්ච ස්කන්ධ ටික දුක. දුක දුක හැටියට නොදැක්ක තැන මොකද්ද වුනේ? සමුදය හටගත්තා. දැන් ඉස්සෙල්ලා හටගත්ත ස්කන්ධ ටික නිරුද්ධයි කියලා නිරෝධයට සී කරන්න පුළුවන් වුණා නම් මෙතන පුද්ගල භාවයෙන් සමුදය හටගන්න විදිහක් නැහැ. අපි හටගෙන නිරුද්ධ වෙච්ච ඒ ස්කන්ධ ටික දුක දුක වශයෙන් නොදැක්මේ ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? දැන් සත්ව පුද්ගල භාවය හටගෙන තියෙනවා. ඒ කියන්නේ දුක්ඛ සමුදය. ඔන්න දුකයි දුක්ඛ සමුදයයි. මේ දුකයි මේ සමුදයයි. එතකොට නිරෝධය මාර්ගය කියන්නේ මොකක්ද? හටගත්ත ධර්ම ටික දුක හැටියට දකින්නවා නම් මේ පහළ වුණේ මන ආයතනේ, චක්ඛ ආයතනේ, සෝත ආයතනේ, කුමක් හෝ ආයතනේ දුකේ ඉපදීමේ හැටියට, ජරා මරණ යාගේ පහළ වීමේ හැටියට දකින්නවා නම් ඒ සත් රූපයත් රූපේට, වේදනා වේදනාස්කන්ධයට, සංඥා සංඥාස්කන්ධයට, සංකාරය සංකාරස්කන්ධයට, චක්කු විඥානේ විඥානස්කන්ධයට ස්කන්ධ හැටියට දාලා ස්කන්ධයන්ගේ පහළ වීම දුකේ හට ගැනීම හැටියට දුක හැටියට දැක්කොත් මේ හටගත්තේ පහළ වුණේ දුකයි කියලා දැක්කොත් එතන එනවද මමයේ මගේ කියන සත්‍යයේ පුද්ගලයේ කියන හැඟීමක් උපදින්න ඉඩ තියෙනවද? එහෙනම් දුක දුක හැටියට දකිනකොට සමුදයට මොකද වෙන්නේ? ප්‍රහාණය වෙන්නේ. දුක දුක හැටියට දකිනකොට සමුදය ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වෙනවා කියන්නේ නිරෝධය සාධනය. නිරෝධය සාර්ථක වෙනවා කියන්නේ මග වැඩෙන. මෙන්න මේ එකම දැක්ම තුළ චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ උපදිනවා. ඉතින් අපි මේ එදිනෙදා ජීවිතයේ හැම මොහොතකම ලබන අත්දැකීම තුළ චතුරාර්ය සත්‍ය සංගවිලා තියෙනවා. අපට දැන් තියෙන්නේ ඒ නිතරම ලබන මේ අත්දැකීම් ටික නුවණින් පරීක්ෂාකට බලන්න විතරයි. නුවණ යෝනිසෝ මනසිකාරයේ තන යෙදුණොත් යෙදුණු හැම තැනකම හැම මොහොතකම රැඳිලා තියෙනවා චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය. ඒක ඉබේ නේ අපි මතු කරගන්න ඕන. හෙන්සාලෙන් හොඳටම තේරුම් ගන්න මෙන්න මේ ආයතනයට ගැටුණාම ඒ ගැටුණු ආයතනයට ගැටිච්ච අවස්ථාව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැක්කේ නැත්නම් බැලුවේ නැත්නම් මෙනෙහි කළේ නැත්නම් ඒකාන්තයෙන් ඊළඟට කියවරේදී ඒක නිත්‍ය වෙලා ආත්ම වෙලා එනේ හිටිනවාමයි. ඒ කියන්නේ සමුදය හට ගන්නවා. සමුදය හට ගන්නවා කිව්වේ කියදාස කියන දැනගැනීම ඇති වෙනවා. කියදාස කියන දැනගැනීම ඇති වෙන්නේ මෙහෙමයි. එහෙට රූපයේ ගැටිලා චක්කු විඥාණයෙන් දැකීමක් වෙනවා. දැකීම එහෙත් නොවේ රූපයක් නොවේ චක්කු විඥාණයක් නෙමෙයි මේ හේතු ඇති දැන හටගත්තා. වහවහායේ සත් රූපයක් චක්කු විඥාණයක් දිදෙනකොට දැකීමක් තිතුවක් නැතුව නිරුද්ධ වෙනවා. ඔන්න ඔය Nirodhe දකින්න බැරි වුණාම නිරෝධය දකින නුවණ නැති නිසා අපට නිතරම මනෝමය අවස්ථාවේදී සම්පටිඥන මනෝමයෙන් බාරගෙන තීරණය කරනවා සම්තිරණ මේ අහවල මේ අසුවලාය කියලා සිතින්ම අතීතය විමර්ශනය කරලා අතීතය ආවර්ජනය කරලා දැනගැනීමක් වෙනවා. ගැටුනේ අනේකක් දැනගත්තේ. එතකොට දැන් අපි ඔන්න තේරුම් ගන්න ඕන යම් දැනගැනීමකට එන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ වැරදි මාරේ. වැරදි විදිහටයි මේ අපි එතකොට දැනගැනීම වෙන්නේ දැක්කේ එහෙට ගැටුනේ මෙයාව මේ මෙයාවයි මේ කෙනාවයි කියන අදහසක් ඇති කරගන්න. දැන් අපිට එහෙට ගැටුනේ රූපයක්. අපි දැනගත්තේ අපි අතීතයේ ඇසුරු කළ බුද්ධලේ කෙනෙක් පිළිබඳව. එතකොට මෙන්න මේ පියදාස කියන දැනගැනීම ඇති වෙන්නේ මෙහෙමනම් අපට ඒ ඇති වෙන ක්‍රමයේ දැන් දන්නවා නම් අපට පුළුවන්කම තියෙනවා ඒක නැති වෙන විදිහට මෙනෙහි කරන්න. ඇසට රූපය ගැටිලා දැකීමක් වෙනවා දැන් දන්නවා. ඒ ක්‍රියාව එතනින් නතර නොවි චිත්ත වීතිය චිත්ත නියාමය මනෝමයෙන් ඒ සිදුවීම බාරගෙන සිදුවෙන අවස්ථාව ගැන දැන් අපි දන්නවා. ඒක අධ්‍යක්ෂණයෙන් අපට තේරෙනවා වැටහෙනවා. දැන් අපිට ඇහැට ගැටෙන අවස්ථාවේ කරන්න දෙයක් නැහැ. නමුත් අර සිතෙන් සිතන සිහි කරන අවස්ථාවේ අපි ඒ සඳහා නුවණ යෙදුවොත් නුවණ භාවිතා කළොත් අපට තේරෙනවා වැටහෙනවා මේ දැනගැනීම නැති වෙනවා කියලා. කෙටියෙන් දැන් තේරුම් මෙතන ඔබට පිටා ඉන්න බෑ මෙන්න මෙතන දැනගන්න විතරයි ඕන. එහෙට රූපේ ගැටුණාම සිතින් සිහිත් කරපු දෙයක් තමයි දැනගන්නේ කියන දැනුම විතරයි ඕන දැනට. ඒක ඔබට වෙනස් කරන්න බෑ දැන්ම. වෙනස් කරන තැන ඉන්න තමයි පාට. තව තවත් එහාදි ගම වලට යනකොටයි ඒ හිතියාවේ. දැනට ඕන ඔබට අනුමාන තරමින් හරි දැනුමක් විතරයි ඕන කරන්නේ. ඇසට රූපයේ ගැටුණාම ඇහැට කරන්න පුළුවන් දකින්න එක විතරයි. ඇහැට පුළුවන් කමක් නැහැ හිතන්න. ඇහැට පුළුවන් කමක් නැහැ හිතන්න. ඇහැට හිතට පුළුවන් හිතන්න පුළුවන් දකින්න බෑ. ඇහැට දකින්න පුළුවන් හිතන්න බෑ. හිතට හිතන්න පුළුවන් දකින්න බෑ. එහෙනම් මෙන්න මේ දෙන්නගේ එකතුයෙන් තමයි මේ පියදාස කියන දැන ගැනීම කුමන හෝ දැන ගැනීම එන්නේ. එතකොට දැන් ඔබට අනුමානයෙන් හෝ දැනෙනවා නම් මෙන්න මේ දැනගන්නවා කියන අවස්ථාවේදී වර්තමානයේ නෙමෙයි අපි දැනගන්නේ, අතීතයේ අපේ දැනුමක්ම ඇසුරක්මයි දැනගන්නේ කියන අනුමාන දැනුම ඔබට තියෙනවා නම් එපමණකට ප්‍රමාණවත්. එපමණකට ප්‍රමාණ. දැන් අපි තවත් උදාහරණයක් ගත්තොත් ඔන්න දැන් එකම රූපයක් මෙතන අපි හැමෝගෙම ඇහැට ගැටෙනවා. දැන් ගැටෙන රූපේ අපි හඳුනා ගන්නවා නම් අපි ඔක්කොම එකක් දැනගන්නවා. දැන් ඔන්න ඒ රූපේ ගැන මම දැනගන්නවා අපේ අම්මා කියලා. තව එක්කෙනෙක් දැනගන්නවා මගේ බිරිඳ කියලා. තව එක්කෙනෙකුගේ ඒ රූපේ ඇහැට ගැටලා දැනගන්නවා අපේ අක්කා කියලා. තව එක්කෙනෙක් දැනගන්නවා නංගි කියලා. තව එක්කෙනෙක් දැනගන්නේ ලොකු අම්මා කියලා, පුංචි අම්මා කියලා, ආච්චි කියලා. දැන් එතකොට හැමෝගෙම ඇහැට ගැටුනේ එකම රූපේ. දැනගත්තේ එක එක විදියට, තම තමන් හිතා හිතාගත්ත විදියට දැනගත්තා. එතකොට අපි ගැටුණු වර්තමාන රූපය දැනගත්තද හිතපු දේ දැනගත්තා. ඕන දැන් සැකයක් නෑ, තමන්ට තේරෙනවා ඇත්තටම මෙහෙම සිදුවීමක් වෙනව නේද. එහෙනම් අපි ගැටෙන දේ දැනගන්නව නෙමෙයි, සිතූ දේම නේද දැනගෙන තියෙන්නේ. එහෙනම් අපිට හැම මොහොතකම යම් දැනගැනීමක් ඇති වුණා නම් සත්වේසු පුද්ගලේසු ආත්මයක් පිළිබඳව මම මගේ කියලා හෝ ද්‍රව්‍ය කාරණාවක් හැටියට යමක් දෙයක් හැටියට කුමන හෝ දැනගැනීමක් ආවනම් දැන් ඔබට තියෙනවා නම් එළඹ සිටිය නුවණක් නැතත් අනුමාන දැනුමක් හරි මේ දැනගැනීමට ආවේ ගැටුණු දේ ගැන නෙමෙයි හිතපු දේ අනුවයි මේ දැනගැනීම ඇතුණේ කියන මේ ඥානයේ අනුමාන දැක්ම ඇත්නම් එපමණකින් ඔබට පුළුවන් මේ ආශ්‍රවක්ෂය කරන දර්ශනීය ප්‍රතිපදාවට එළඹෙන්න පිවිසෙන්න පුළුවන්කම තියෙන ආසන්නයෙන් යථා කාලයේම එළඹෙන්න පුළුවන්කම තියෙන දැන් පටන් ගත්තොත්. හැබැයි පටන් ගන්න මේ අනුමාන දැනුම ඕන. මේ අනුමාන දැනුමවත් නැතුව පටන් ගන්න බෑ. අඳුරෙනුම පටන් ගන්න පුළුවන්. අපි අර කියලා දීලා තියෙනවා අපි අන්ධකාර කාමරයක ඉන්නවා අඳුරට බැන බැන. සත්පුරුෂයෙක් ඇවිල්ලා කියනවා දරුවනේ උඹලා අඳුරේ ඉන්නේ. උඹලා ඔය ඉන්න අඳුර නිසායි පේන්නේ නැත්තේ නැත්තම් නොයෙක් දේ ඔය කාමරේ පිරිලා ඉතිරිලා තියෙනවා. අඳුරින් ද පේන්නේ නැහැ. ඔය අඳුර නැති කරන්න පුළුවන් ආලෝකයක් පහළ කරගෙන ආලෝකයක් උපදවාගෙන ඔය අඳුර දුරු කළොත් උඹලට ඔය කාමරේ තියෙන නොයෙක් සම්පත් පෙනේවි. ඒ සම්පත් පෙනෙන ආලෝකයක් ඕන. අඳුර දුරු වෙන්න ඕන. ඒ ආලෝකයේ උපදවා ගන්නෙත් මෙන්න මෙහෙම. ආලෝකේ පහළ කරගන්න ක්‍රමෙත් කියලා දෙනවා. කියලා දුන්නාම මේ අඳුරේ ඉන්න අයගෙන් සමහර කෙනෙක් කියන මොන බොරුවක්ද, බොරුකාරයෙක්, කොහේ තියෙන එළියක්ද? අඳුර ඉන්න අපිට. අපි අඳුරේ ඉන්න තමයි ඉපදිලා තියෙන්නේ අපිට තාම. එළියකට යන්න තින් පිරලා නැහැ, පාරමී පිරලා නැහැ. තව ගොඩාක් කල් යන්න ඕන අපිට ඒ එළිය දකින්න කියලා. ඒ සත්පුරුෂයාගේ කියමන ගැන අනුමානයක් නැහැ, විශ්වාසයක් නැහැ. පිළිගන්නේ ප්‍රතික්ෂේප කරන. ඔන්න ඔය අඳුරේ ඉකපු එක්කෙනෙක් අර කියපු ප්‍රකාශය ගැන පොඩි විශ්වාසයක් ඇති කරගන්න. ප්‍රසාදයක්, ශ්‍රද්ධාවක් ඇති කරගන්න. ශ්‍රද්ධාවක් ඇති කරගෙන එයා හිතනවා, කල්පනා කරනවා, මේකේ බැලිය යුතු, දැකිය යුතු දේ තියෙනවලු. වටිනා දේ තියෙනවලු. ඒ වටිනා දේවල් පේන්නේ නැති මේ අන්ධකාරය නිසාලු. අන්ධකාරය නැති වෙනවලු ආලෝකයක් ලැබුණොත්. මේ ආලෝකයේ උපදවා ගන්න මෙන්න මෙහෙමයි කියලා දුන්න මෙන්නේ දිට්ඨියක ස්විච් එකක් කියලා උපකරණයක් තියෙනවා. ඒක හොයාගෙන කරකැව්ව එළිය උපදිනවා කියලා දුන්නා. දැන් යාට දැන් මොන අරයාගෙන විශ්වාසයක් තියෙනවා. බලන්න ඕන කොයි එකටත් හරියන්න හරි වරදින්න හරි හොයන්න ඕන ටිකක් එහෙම එකක් තියෙනවාද කියලා. ඔනාර ශ්‍රද්ධාව විශ්වාසය අර අනුමාන දැනුම ඇති වෙච්ච කෙනා කරුවලේම දැන් පටන් ගන්නවා. එළිය ඇති කරගන්න, එළිය පහල කරගන්න, ආලෝකය උපදවා ගන්න, අඳුර දුරු කරන්න, ඇති දේ ඇති හැටියෙන් දකින්න ඔන්න එයා පටන් ගන්නවා. අඳුරෙමයි ඉන්නේ, එළියක් නැහැ තාම. බිත්ති දිගේ අතක ගා යන ජනකට හම්බ වෙන ඔන්න අලුත් උපකරණය. මොකක්ද අමුතු උපකරණය? හම්බුනාම යාට දැන් ඔන්න ටිකක් වැඩි විශ්වාසයක් වෙන අර මිනිස්සයා කියපු කතාවේ ඇත්තක් නේ. මේ තියෙන්නේ මේ ස්විච් එක, මේ වගේ උපකරණයක් මොකද්ද? එහෙනම් මේක වෙන්නේ නැති ආලෝකයේ උපදවන උපකරණය. දැන් යාට ඉස්සෙල්ලට වඩා දැන් අනුමාන නෙවෙයි, දැන් ප්‍රත්‍යක්ෂ තරමේ විශේෂ දැනුමක් තියෙන. එහෙනම් මේකම වෙන්න ඕනේ කාන්තෙන් අඳුර දුරු කරන එළිය උපදවන උපකරණය. එයා ඒක ටිකක් අපත ගාලා හම්බ වෙන කරකවන තැන. ඕන ටිකක් කරකවන. ටිකක් කරකවුවාම එළියක් උපදින, ලයිට් එකක් පත් වෙනවා, යන්තම් පත් වෙනවා. ටිකක් අඳුර දුර වෙනවා. පිටතල පෙරුණට වඩා ටිකක් දැන් පේනවා. එයාට දැන් සැකයක් නැහැ, විශ්වාසයක් ඕන නැහැ. දැන් එයා දන්න එළිය උපදවන්නේ මෙතනින්මයි කියලා. තව ටිකක් කරකවන. තව ටිකක් එළිය වැඩි වෙනවා. සඳුර තව ටිකක් අඩු වෙනවා. තවත් හොඳට කාමරයේ ඇතුළත තියෙන්න ගන්නවා. දැන් එයා තව ටිකක් කරකවනවා. දැන් ගන්න එළිය උපදවන්න මෙතනින්මයි, වෙන විදිහකින් නෙමෙයි. තව ටිකක් එළිය වැඩි වෙනවා, අඳුර දුර වෙනවා, හොඳට පේනවා. එයා කරන්නේ තව කරකවන්න පුළුවන් තරම් උඩරෙමින්ම ස්විච් එක කරකවනවා. හොඳටම එළිය වැඩි වෙනවා. හොඳටම අඳුර දුරු වෙනවා. හොඳටම පේනවා. දැන් මේ ආලෝකයේ උපදවාගෙන අඳුර දුරු කරගෙන ඇතුළත ඇති දේ ඇති හැටියෙන්ම දැක්කේ එයා පටන් ගත්තේ කොහෙන්ද? අඳුරෙමයි. එයාට තිබුණ විශ්වාසයක් අනුමාන දැනුමක් විතරයි. දැන් ඔබට විශ්වාසයක් අනුමාන දැනුමක් තියෙන්න ඕන. ශ්‍රද්ධාව හා අනුමාන ජානතෝ දැනගත් දැනුම ඕන කරනවා. දැනුම මත පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ පියදාස කියන දැනගැනීමට එන්නේ මෙන්න මෙහෙමයි. මේ දැනගැනීමට ආවම දැනගත් දේ අනුව හිතන්න ගියාම ආශ්‍රව කෙලෙස් උපදිනවා. ඒ ආශ්‍රව කෙලෙස් උපදින නිසා කර්ම හටගෙන කර්ම නිසා නැවත නැවත සසර තිරසන්න වෙලා ප්‍රේතිය වෙලා අසුර වෙලා නිර්සත් වෙලා උපදිනවා. ඒ උපදින එක හරි දුකයි. එතකොට එහෙම උපදින්නේ නැවත නැවත උපදින්නේ මේ කර්ම නිසා. කර්ම ක්ලේශ හටගන්නේ මේ ආශ්‍රව උපදින නිසා. ආශ්‍රව උපදින්නේ මෙන්න මේ බඳු දැනගැනීම නිසා. මේ දැනගැනීම හටගන්නේ මෙන්න මේ වැරදි ක්‍රමයකට, වැරදි පිළිවෙතකට සිතන සිහි කරන නිසා. එහෙනම් මෙතන හරි විදිහට සිහි කළොත් මනෝමයෙන් බාරගන්නේ එතන නිරුද්ධ වෙච්ච දේ නම් නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වෙච්ච බවටම මෙනෙහි කළොත් මෙතන මේ පුද්ගල භාවයෙන් දැනගැනීමකට එන්නේ නෑ නේද? එතකොට දැනගැනීම ඉපදිලා නිරුද්ධ වෙච්ච දෙයක් පිළිබඳව නේද? ඉපදිලා නිරුද්ධ වෙච්ච දෙයක් නම් දැනගත්තේ කර්ම ක්ලේශ උපදින්න එතන ඉඳ නෑ නේද? කර්ම ක්ලේශ නූපදිනවා නම් උපදින්න හේතුත් නෑ නේද? තිරිසනෙක් කියලා, ප්‍රේතයෙක් කියලා, දෙවියෙක්, මිනිසෙක් කියලා හරි උපදින්න හේතු නෑ නේද? නූපදිනවා නේද එහෙනම්? ඔන්න ඔය අනුමාන දැනුමයි දැන් ඕන කරන්නේ. දැන් ඔබ දැනගන්න ඕන ඇහැට රූපේ ගැටිලා දැකීමක් වෙනවා. දැකීම දැකීමක් නොවි දැකපු දේ මේ අතීතයේ සිදු කරගෙන සිහි කරන නිසා තීදාස කියන දැනීමක් වෙනවා. ඒ දැනගැනීමට සාපේක්ෂව සිතන සිහි කරන නිසා කර්ම ක්ලේශ උපදිනවා. ඒ හේතු නිසා සසර හට ගන්නවා. ඔන්න සංසාරයේ පැවැත්ම දුක් සමුදය හත් දකින්නවා. දැන් අසත් රූපයන් දක්ව විඥානයත් ඉපද නිරුද්ධ වෙච්ච බව, හටගෙන නිරුද්ධ වෙච්ච බව නම් මෙනෙහි කළේ දෙවෙනි පියවරේදී. දැන් දෙවෙනි පියවරේදී අපි පළවෙනි වතාවට සීකලේ අර කෙලෙස් හටගන්න පැත්තට සීකලේ ඉපද නිරුද්ධ වෙච්ච බව නොදැන මේ හටගත්ත ඡායාව ප්‍රතිබිම්බය අහවලාගේ කියලා අපි අතීත ඇසුරට ගියේ. දැන් අපි දෙවෙනි අවස්ථාවේදී මෙන්න මේක අයහපත දැනගෙන එසත් රූපයත් චක්කු විඥානයත් නිසා දැකීමක් ඇති වුණා. එසත් රූපයත් චක්කු විඥානයත් නිරුද්ධ වෙනකොට ඒ දැකීමද නිරුද්ධයි නේද? ඉපද නිරුද්ධ වුණා නේද ටික? දැන් මනෝමය අවස්ථාවේදී අපි මෙන්න මේ භාවිතාව කරිච්චෝ. හටගත් දේ හටගත් තැනම නිරුද්ධයි නේද? දැන් මනෝමය අවස්ථාවේදී යම් අරමුණක් ලැබිලා තියෙනවා නම්, හිතන්න නිමිත්තක් තියෙනවා නම්, ඒ නිමිත්ත, ඒ සලකුණ හටගත් තැනම නිරුද්ධයි නේද? උපන් ධර්මයේ උපන් එහෙත් රූපයක්, ශබ්දයක්, ඇහත් රූපයක්, විඥානයක් දැකීමත් එතන නිරුද්ධයි නේද? මෙහාට ආපු දෙයක් නෑ නේද? මෙතන තියෙන්නේ හිතෙන් හදාගත්ත දේ නේද? හිතේම උපදවාගත්ත දේ නේද? දැන් මෙතන තියෙන හේතු ගැටීම නිසා, මෙතන හේතු ගැටීම නිසා හටගත්ත දැනගැනීමක් නේද? ඔන්න හඳුනා ගන්නවා. අතනින් මෙතනට ආවේ නෑ. එසත් රූපයත් චක්කු විඥානයත් දැකීමක් තියෙන කාරණාවලින් කිසිවක් මෙතනට ආවේ නැහැ. එතන හටගත්ත ධර්මයෝ එතනම නිරුද්ධයි. පුබ්බන්තේ ඥානං. දැන් මෙතන තියෙන්නේ, මෙතන දැන් මනෝමය හේතු ගැටීම නිසා ඇතිවෙච්ච දැනගැනීමක්. දැන් මෙතන හේතු ගැටීම නිසා හටගත්ත දැනගැනීමක් බව දන්නවනම්, අතනින් මෙතනට කිසිවක් ආපු බව නොදන්නවා නම්, දැන් මේ පැවැත්ම එහාට ගෙනියන්න ඉඩක් නැහැ. දැන් අපි පියදාස ගැන හිතන්නේ මේ අර හැට හම්බ වුණේ අර අර රූපයයි කියලා හිතාගෙන. දැන් අපි දන්නවා නම් දැන් හැත් රූපයත් චක්කු විඥානයත් ඉපද නිරුද්ධ වුණා කියලා. දැන් මේ මනෝමයෙන් හටගත් ධර්මතාවයක් මෙතන ඇත්තේ කියලා දකිනවා නම්, මනෝමයෙන් හටගත්ත ධර්මතාවයක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ධාතු ඇති තැන පෙනෙන ස්වභාවයක් තියෙනවා. දැනෙන ස්වභාවයක් තියෙනවා. මෙතන අතනට සම්බන්ධයක් නැහැ. එතන මෙතනට සම්බන්ධයක් නැහැ. එතන හටගත්ත ධර්මියෝ, ඒ කියන්නේ අසත් රූපයත් චක්කු විඥානයත් දැන් ඉපදෙලා නිරුද්ධ වෙනවා. මෙහාට කිසිවක් ආවේ නැහැ. මෙතන හටගත්ත ධර්මියෝ මෙතනම නිරුද්ධ වෙනව නේද කියලා බැලුවොත් යම් දැනගැනීමක් ඇති වුණා නම් ඒකට මොකද වෙන්නේ? ඉතුරුක් නැතුවම නිරුද්ධ වෙනවා. සීදාසු කියන දැනුමට ඇවිල්ලා ඒ දැනගැනීමට සාපේක්ෂව එහාට යන්න ඉඩක් නැහැ. දැන් පියදාස කියන දැනගැනීම ඇතුණේ කොතනද කියලා දන්නවා. මොකද දැන් මේ දැනගත්ත දේ අර භෞතික රූපයයි අහවලායි අහවලායි කියලා පුද්ගල භාවයෙන් ගත්තොත්නේ අපිට පියදාස ගැන හිතන්න වෙන්නේ. කර්ම ක්ලේශවත් දැන් මේක දැනගැනීමක් නම් මන ආයතනයක් ධම්මායතනයක් මනෝවිඥානයක් කියන හේතු නිසා හටගත්ත දැනගැනීමක් නම් මෙතන තියෙන්නේ. දැන් අපි දන්නවා මනෝ ධාතුව ධම්ම ධාතුවත් මනෝවිඥාන ධාතුව නිරුද්ධ වෙනකොට මේ දැනගැනීමද මෙතනම නිරුද්ධ වෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙන මේ ධර්මතාවය මේක වඩා අපිට කියා දෙන්න පුළුවන්කමක් නැහැ. මේ පුළුවන් තරම් අනුමාන ආසන්න තැන් වලින් තමයි මේ පැහැදිලි කළේ විස්තර කළේ. මෙන්න මේ ටික දැනගෙන මෙන්න මේ අනුව මෙනෙහි කිරීමේ හැකියාව යමෙකුට ඇත්නම් පොන්නෝය හැකියාවට කියනවා දර්ශන ඥානය කියලා. දැන් ඔබට දර්ශන ඥානයෙන් නොයෙන්න පුළුවන්. නමුත් දර්ශන ඥානයට එන්න ආසන්න තැන හඳුනගත්තනම් ප්‍රමාණවත්. අපි අර ඉස්සෙල්ලා කිව්වේ ආලෝකයේ උපදවා ගන්න කියන තැනට එන්න අර පුද්ගලයා පටන් ගත්තේ අඳුරේ. ආලෝකයක් දැකලා නැහැ, අඳුර දුරු කරලා නැහැ, ඇතුළත ඇති දේ දැකලා නැහැ. අනුමාන ඥානයක් තුළ ඔහු බිත්තිය දිගේ අතක ගාතක ගා ගියා. එහෙම ගිය භවයේ ප්‍රතිඵලය තමයි යාට ස්විච් එකක් හම්බ වෙන්නේ. ඒ නිසා තමයි යාට කරකවලා ආලෝකය උපද්දවගෙන අඳුර දුරු කරලා ඇතිදී ඇත්තදීන් දකින්න පුළුවන් වුණේ. දුක දකින්න පුළුවන් වුණා, සමුදය නැති අඳුර ප්‍රහාණය කරන්න පුළුවන් වුණා, ආලෝක නිවන නැති ආලෝකය පහළ කරගන්න පුළුවන් වුණා. ඒ පහළ කරගන්න ක්‍රමය නිවැරදිව ලැබුණා, මාර්ගය ලැබුණා. එතකොට ඒ වගේ දැන් ඔබටත් පුළුවන්කම තියෙනවා මෙන්න මේ අනුමාන දැනුම තුල ආරම්භ කරන්න. මෙතන හැප්පි හැප්පි ගැටි ගැටි හිටියොත්, අර අඳුරේ වුණත් සතක ගා හිටියොත් ඉන්න කෙනාටම යම් විටක ස්විච් කාලෝකයේ උපදින තැන හසු වෙනවා වගේ ඔබටත් පුළුවන්කම ලැබෙවි. ඒ අඳුර දුරු කරන ආලෝකය පහළ කරන නියමිත තැන දර්ශන ඥානය යම් විටක පහළ කර ගන්න. එහෙමනම් දැන් ඔබ පටන් ගන්නවා. පටන් ගන්නෙ කොහොමද? භාවනා කරන්න වාඩි වුණා කියන්නේ. භාවනා කරන්න වාඩි වුණාම ඔන්න අපිට එන එක එක දැනගැනීම. දැන් ඉතින් නුවණින් සිහියෙන් බලන් ඉන්න ඕන. එක එක දැනගැනීම වෙනවා. එක එක පුද්ගලයෝ පිළිබඳව, එක එක කෙනා පිළිබඳව, සත්වය පිළිබඳව, යම් යම් දේ පිළිබඳව, ද්‍රව්‍ය කාරණා පිළිබඳව, යමක් දෙයක් පිළිබඳව, කුමක් පිළිබඳව හෝ දැනගැනීමක් ඇති වුණා නම් තමන් පරීක්ෂා කරලා බලන මේ දැනගැනීම ඇති වුණේම අතීත මතකයක් අතීත ආශ්‍රවයක් එක්ක නේද? එහෙනම් අතීතයේ සිහි කරලා නේද හිතපු දේට අනුව නේද මේ දැනගැනීම ඇති වෙන්නේ? එහෙනම් මෙතන තියෙන අවිද්‍යා සංඛාරය නේද? අයෝනිසෝ මනසිකාරය නේද මෙතන යෙදিলা තියෙන්නේ? මේ මෙනෙහි නොකළ යුතු දේ නේද? ඔන්න අනුමාන වශයෙන් හඳුනා ගන්න පටන් ගන්න. එහෙනම් මෙතන යෝනිසෝ මනසිකාරය මොකක්ද? ඒක කොහොමද? ඔන්න දැන් මේ අහපු ධර්මයේ නැවත අහහා එතනදී සිහියෙන් නැවත විමසන්නේ කොහොමද කියලා බලමින් ඒ අනුමාන දැනුම තුළ ඔබ කටයුතු කළොත් නිසකවම ඔබට පුළුවන්කම තියෙනවා මේ ජීවිතේම ඒ අනිදහමට දැක්මට කල් නොයවා එන්න පැමිණෙන. ඒ නිසා දැන් හොඳට හඳුනගන්න මේ කියපු තැන. ආපහු අහන්න ඕනේ නෑ එතකොට. මෙන්න මේ විදිහෙන් දැනගැනීම ඇති වෙන්නේ. ඒක නැති වෙන්නේ මෙන්න මේ විදිහයි. ඇති උනේ මෙහිමයි නැති වෙන්නේ මෙහිමයි. ඇති උනේ නැති දැනගත්තාම නැති වෙන්නේ නැතිත් ඒකමයි ක්‍රමෙමයි. හටගත්තේ ආශ්‍රවයේ නේද? මේ ආශ්‍රවයේ හටගත්තේ අයෝනිසෝ මනසකාරයේ යෙදෙන නිසා නේද? මේ මෙනෙහි නොකල යුතු පැත්ත නේද? මෙහෙම මෙනෙහි කරනකොට නේද නූපන් කාමාසව භවාසව අවිජ්ජාසව උපදින්නේ. උපන් කාමාසවේ භවාසවේ අවිජ්ජාසවේ වැඩෙන්නේ. එහෙම යෝනිසෝ මනස්කාරයෙන් යුක්ත වෙනකොට නේද මම අතීතයේ හිටි බවට අනාගතයට යන බවට වර්තමානයේ මම කියලා කෙනෙක් ඉන්න බවට අදහස්. මම අතීතයේ හිටියේ නෑ කියන්නේ අනාගතයට යන්නේ නෑ කියන්නේ වර්තමාන මම කියලා කෙනෙක් නෑ කියන්නේ. මේ තුන් කාලයේ ඇති වෙන දෘෂ්ටිවාද ඇති වෙන්නේ මෙන්න මේ අයෝනිසෝ මනසකාරය නිසා නේද? දැන් අපි වර්තමානයේ හටගත් ස්කන්ධ ටික ධාතුව ආයතනය දන්නවා නම් මෙතන හටගත් හේතුඵල ධර්මය හඳුනනවා නම් මෙතනට අතීතයෙන් ආපු නැති බවක් දන්නවා නම් දකිනවා නම් මෙතන හටගත් දේ මෙතනම නිරුද්ධ වෙනවා අනාගතයට යන්නේ නැහැ කියලා දකිනවා නම් හටගත් ධර්ම ටික හටගත් තැනම නිරුද්ධ වෙනවා දකිනකොට ඔබට අයිතියක් නේ අතීතය ගැන කොහොමඩවත් නිදන්න. ඒක નિરાයයෙන් සිද්ධ වෙන. ඒකට ඔබ දන්නවා අතීතයට සම්බන්ධයක් නැහැ කියන. දැන් වර්තමානයේ හැම මොහොතෙම හම්බ වෙන්නේ වර්තමානයේ තුල ගැටිලා හටගත්ත ධර්මතාවිත. අතීතයේ පිළිබඳව දීකලා නම් ඒක සිහිගිරීමක් ආශ්‍රවය විතරයි. ඒ තියෙන එකක් වෙනව නෙමෙයි. සිතින්ම සිතා ගන්න බවක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ දෘෂ්ටියක් විතරයි. අතීතයේ ඉපද නිරුද්ධ වෙලා මෙරිලා අනාගතයට යන්නේ නේ කියලා දකිනවා මෙතන හටගත් එක මෙතනම නිරුද්ධ වෙනවා. එතකොට අනාගතය පිළිබඳව යමක් හිතනවා නම් ඒක සංකල්පයක් දෘෂ්ටියක් විතරයි. එතකොට දැන් උපන් ධර්ම ටික දැන් හේතු ගැටීම නිසාම හටගන්න බවක් දකිනවා නම් මේ හටගත් ධර්ම ටික මෙතනම නිරුද්ධ වෙනවා දකිනවා නම් ඔබට ඉබේම නේද අතීත පිළිබඳව සැක දුරු වෙන්නේ අනාගතය පිළිබඳව සැක දුරු වෙන්නේ. ඔබට ඒකට අනාගතයට යන්නේත් නෑ අතීතයෙන් මෙතෙන්ට ආවෙත් නෑ කියලා හොඳටම දන්නවා. වර්තමානයේ ඔබට හැම මොහොතකම උපදින ආයතනය හම්බ වේවි වර්තමානයේ දැන් මේ මොහොතේ හටගත්ත ධර්මතාවයක් ඇදීට. අතීතයෙන් ඇවිල්ලත් නෑ අනාගතයට යන්නේත් නෑ හටගත්තේ හටගත් වෙනම නැති. එහෙනම් අතීතයේ පිළිබඳව අනාගතයේ පිළිබඳව වර්තමානයේ පිළිබඳව තියෙන බවට හෝ නැති බවට යමක් හිතනවා නම් ඒක දෘෂ්ටියක්ම සංකල්පයක්ම විතරයි. ඒ දෘෂ්ටිය ඒ සංකල්පයේ පැවතුන මේ වර්තමානයේ හටගන්න ධර්මයෝ හටගත් වෙනම නිරුද්ධ වෙන බව නොදන්නේ. අතීතයට හෝ අනාගතයට සම්බන්ධ නැති බව නොදැස්ක නිසා යම් විටක ඔබ මෙන්න මේ මානසිකාරය තුළ වර්තමානයේ හටගන්න ධර්මයෝ ඒ හටගන්න ධර්මයෝ වර්තමානයේ තුළම නිරුද්ධ වෙන බවක් දන්නවා නම් දකිනවා නම් මේ දෘෂ්ටිවාදවලට එකක්වත් ඉදෙන්නේ මම ඉන්නවද කියන්න හෝ නැහැ කියන්න හෝ ආත්මය දකිනවද අනාත්මය දකිනවද අනාත්මෝ ඉඳ ආත්මය දකිනවද නিত্য වූ ස්ථිර වූ ආත්මයක් තියෙනවද කියන මේ දෘෂ්ටි හයෙන් එකකටවත් ඔබ වැටෙන්නේ නැහැ. මේ දෘෂ්ටි හයෙන්ම මිදෙනවා. අර සියලු විචිකිච්ඡා සංකල්පයන්ගෙන් මිදෙනවා. අන්න එහෙම මිදුණාම අපි ඒ පිටනට කියනවා තීන සංයෝජනානි පහේ යන්ති තුන් සංයෝජනයන් ප්‍රහීන කළ කෙනෙක් කියලා. සෝතාපන්න බවට පත් වෙච්ච කෙනෙක් කියලා කියනවා. එතකොට මෙන්න මේ දර්ශන ඥානයෙන් අහකලන ආශ්‍රව සක්ඛාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒ සංයෝජන ධර්ම සහිත ආශ්‍රව දිඨාසවේ ගුරු කරන දර්ශනයයි මේ සෝතාපන්න මාර්ගඥානය කියලා කියන. උදේ වැය දක්නා නුවණ හේතුඵල ධර්මතාවේ දක්නා නුවණ මෙන්න මේ ටික දැන දැක අපි අපේ ප්‍රතිපදාව හඳුනගෙන අනුමාන තරමකින් හෝ පටන් අරගෙන නිත්‍ය ස්ථිර මේ දැක්මට මේ ජීවිතයේ පැමිණෙන්න උත්සාහවත් වෙන්න ඕන. ඒ සඳහා තවත් උපකාරක ධර්ම තියෙනවා මේ සූත්‍රය තුල පැහැදිලි කරලා. අපි දැන් මීට වඩා මේ දර්ශනීය පිළිබඳව කතා කරන්නේ තවත් දෝෂය ඇති. නමුත් මෙපමණකින් පටන් ගන්න තැනක් අපි කියලා දුන්නා. ඒ ටික අපහැදිලි නම් පසුව අපි නැවත විමසන්නේ.